ඔන්න පලිස් අතිකරු ජනාතිමා විසින් පාර්ලිමේන්තුව රැස්වීම පිණිස ඇදවීම ප්‍රකාශනයේ පාර්ලිමේන්තුවේ මහලේකාරය වසයෙන් කියනු ලැබීම.
අතිකරු ජනාධිපති තුමානන් විසින් කරන ලද ප්‍රකාශනයයි. ජනදිජීවිතයට අත්‍යවශ්‍ය වන්නා වූ සේවාවක් වන පහත උපලේඛනයේ දක්වා ඇති. සේවාවන් පවත්වාගෙන යාම මහජන යහපත සඳහා අවශ්‍ය බවට තීරණය කර ඇති හෙයින්. එකී උපලේඛනයේ දක්වා ඇති සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරන්නා වූ නියෝගයක් 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක අඥාපනතේ 17 වන වගන්තියේ ප්‍රකාරව ප්‍රකාශයට පත් කර ඇති හේින්ද එකී මහජන ආරක්ෂක අඥාපනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2-3 වගන්තිය 90 එකී ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා යැවිය යුතු යැයි නියම කරනු ලැබ ඇති හේින්ද ඒ ප්‍රකාශය නිකුත් කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුව දින 10ක් තුල අවසන් නොවන්නා වූ කාල සීමාවක් සඳහා කල් තබා ඇති හේින්ද ආණ්ඩුක්‍රම විවස්ථාවේ 70 වන විවස්ථාවේ පළවන අනු විවස්ථාව සමග කියවිය යුතු මහජන ආරක්ෂක අඥාපනතේ 2-3 වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන මම අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ප්‍රකාශයට පත් කරන ලද බව පාර්ලිමේන්තුවට දන්වා සිටීම සඳහා 2017 අප්‍රේල් මස 28 වැනි දින පෙරවරු 9:30ට පාර්ලිමේන්තු රැස්වීම පිණිස මේ ප්‍රකාශය මගින් කැඳවා සිටිමි. වර්ෂ 2017 වූ අප්‍රේල් මස 25 වැනි දින මෙදින කොළඹදී දෙන ලදී අතිගරු ජනාධිපතිතුමාගේ අණ පරිදි පීබී අබේකෝන් ජනාධිපති ලේකම් උපලේඛනය වීදියෙන් ඉවතලන කැසිකසල නිමාසවලින් ඉවතලන කැසිකසල හෝ එබඳු වෙනත් දෑ ඉවත් කරලීම එක් රැස් කරලීම ප්‍රවාහණය තාවකාලිකව ගබඩා කිරීම පිරිසැකසුම වෙන් කිරීම පිළියම් යෙදීම බැහැර කිරීම සහ විකිණීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් විසින් හෝ එබඳු පළාත් පාලන ආයතනයක් සඳහා හෝ වෙනුවෙන් ඉෂ්ට කරනු ලබන හෝ පවත්වාගෙන යනු ලබන හෝ කිසියම් කාර්ය පැවරුමක් සම්බන්ධයෙන් ඉටු කරනු ලැබිය යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වූ ආකාරයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රමය යෙදවීම
ජනාධිපතිතුමාගෙන් ලත් සංදේශ මාගේ අංකය CSA ඇරයිරක් 1-44 2017 අප්‍රේල් මාස 25 වැනි දින කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥාපනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥාපනතෙහි 17 වැනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතර ප්‍රකාරව ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සේවාවන් පවත්වාගෙන යාම මහජන යහපත උදෙසා අවශ්‍ය බව සැලකිල්ලට ගනිමින් අංක 20:15-53 හා 2017-04:20 දෙනති ගැසට් නිවේදනයේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති සේවාවන් පූර්වෝක්ත වගන්තයේ කාර්ය සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බවට අත්‍යාවක් නිකුත් කර ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කිව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් මෛත්‍රීපාල සේනානායක සිරිසේන ජනාධිපතිතුමා. තවද ඉහත ආඥාවට අදාළ 2017 අප්‍රේල් මාස 20 දින ඇතියක් අංක 2015-53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සහ මහලේකම්වරයා විසින් කියවන ලද පාර්ලිමේන්තුවේ රැස්වීම කැඳවී ප්‍රකාශනය අදාළව 2017 අප්‍රේල් මාස 25 දින ඇති අංක 2030 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පිටපත් සෑම මන්ත්‍රියෝගයේම සභාමේසේ මත තබා ඇති බව දන්වනු කැමැත්තෙමි. කාරක සභා වාර්තා කථානායකතුමාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2017 අප්‍රේල් 7 වැනි දින මා විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන නැමැති 50 කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසේ විසිය එක එක ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව විදේශ විනිමය නැවති පනත් කෙනුම් පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් මාවත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පින්බඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුබන්දන මහතා විසින් පිළිගැන්වීම.
Mr. Chairman, I present the report of the Committee on Public Finance on Economic Service Charge Amendment Bill, orders under the Special Commodity Levy Act, resolutions under the Customs Ordinance, order under the Ports and Airports Development Levy Act, and orders under the Excise Special Provisions Act, which were referred to the said committee. And might I, Mr. Speaker, ask you for a moment's indulgence to highlight a very serious issue with regard to three orders under the Excise Special Provisions Act. The committee in its report has recommended to Parliament not to approve those orders made under the Excise Special Provisions Act for the reason that a special relief seems to have been given to selected individuals and not to all who might fall into that category of persons who may have opened letters of credit in their names on or before 26/5/2016. If such relief is to be given for any justifiable reason, it must necessarily be extended to all persons who fall under that category and not to selected individuals. This is a bad precedence and should not be permitted. And the committee further decided to request the Honourable Minister of Finance to make known to Parliament and to the country the background of each of these individuals, since on cursory glance the committee was able to ascertain that there are relatives, father and son, and several medical professionals in that list. A particular category of persons who have opened letters of credit have seemed to have lost out on duty because the duty went up for motor vehicles, but only 26 people have been singled out and under a special exemption under the orders under the Excise Special Provisions have been granted exemption from that increase. Each person seems to have got a benefit as much as rupees 4 million when there could have been hundreds who have fallen into this category. How those 26 were chosen, on what basis, needs to be made known to the Parliament. Thank you.
Thank you. Pradhana Katrithu Arambedi Yojana, Biriman Janandhuya Garu, Sabanayakatuma.
I move item 1, sir.
සභාව එක්ගද
අයි
දෙවැනි යෝජනාව ගරු සභානායකතුමා
අයිටම් 2 සර්
සභාව එක්ගද
අයි
සභාව කල්තැවීම
අඩිමන්ට් ඒජන්ටිල් 3rd මේස්
කල්තැවීමේ යෝජනාව ගරු බාර් සම්බන්ධන් මැතිතුමා
Thank you, Mr. Speaker. We meet today, sir, consequent to Parliament being summoned by His Excellency the President to keep Parliament informed of the services described in the schedule to the proclamation made by His Excellency the President being declared as essential services in the public interest. I have also submitted, sir, a motion to Parliament to enable the commencement of a debate on this matter. And now may I read to the House the motion which I have submitted. On 14th April 2017, when the country was celebrating the Sinhala and Tamil New Year, an enormous tragedy struck several residents of the Meesutamula area. A garbage dump, which had developed into a hill, collapsed on several houses. And after many days of rescue work, 33 bodies were recovered, while several others could still be buried under the garbage. This is a grave and enormous national tragedy for which all governments, both past and present, must take responsibility. Rajya garbage disposal, sir, is a very important matter of governance today, and all cities in the world have had to seriously deal with this issue and find suitable solutions. Sri Lanka has failed to find solutions to this crucial problem, which has now resulted in this tragedy. While partaking in the despair and sorrow of the affected families, I urge the government to take immediate steps to adequately compensate the victims and relocate the affected people, and also, as a matter of utmost urgency, to come up with solutions to the growing garbage crisis in the country. Having read my motion, sir, may I have your indulgence to say a few words. Innocent people have been victims of this callous inaction on the part of authorities. This danger had prevailed for a considerable period of time, of which the authorities were aware. However, no action was taken. It would be relevant to ask why. Why no action was taken? This issue had become enmeshed in competitive politics, and that truth must be stated. The culture of politics in this country has become such that, unfortunately, no issue, however vitally important to the country and its people, can be addressed free of political influence and political meddling. When I refer, sir, to political influence and political meddling, I refer to the methods and tactics employed by different political parties and political players to acquire and retain power, and also to dislodge others legitimately installed in power. The political culture in this country is such that it is a view of such politicians that anything whatever, irrespective of whether it is right or wrong, moral or immoral, legal or illegal, can be done to promote their political careers and to acquire and retain political power, the power to govern for their own convenience. Well, in fact, sir, reaching a stage when such politicians are becoming increasingly unwilling or unable to accept and truly respect even the democratic verdicts of the people, this political culture must change for the better. Those elected by the people are elected to serve the best interests of the country and its people, and not to devise ways and means or tactics to subvert that trust placed in them by the people for their own political gains and benefits. Mitharamula, sir, is just the tip of the iceberg. Our country could face many more even greater disasters in several spheres unless there is a radical change in this political culture. Claims of alleged patriotism can never be a substitute for action that demonstrates a genuine commitment to honestly serve the best interests of the country and its people. We would urge the government to do all that it can to alleviate the pain and suffering of the people at Mizo border. Thank you, sir.
Honorable Subhanjiran.
Thank you, Mr. Speaker. I second the motion presented by the Honorable Leader of the Opposition. And before I say anything further, I'm required to divulge the fact that I have, in a professional capacity, appeared as counsel for Honorable Vasudevan Anayakkara when he was the Leader of the Opposition of the Kalamu Municipal Council, and several other councillors in a fundamental rights application to the Supreme Court in respect of this very subject matter almost 10 years ago, when this garbage dump combusted by itself once before. In that matter, the court at that time went into all the surrounding circumstances and even looked at practices in other countries, urged the authorities to invite persons who have the expertise in converting garbage into energy. And I distinctly remember one of the possible investors presented himself from Russia, presented himself to court one day and told the Supreme Court that he is decided to flee this country, get out of this country as fast as he could because his life had been threatened. Garbage had so much power. And eventually, that case, the proceedings in that case also had to be terminated because several of my clients couldn't agree with each other and I was given conflicting instructions with the result that I had to go before the Supreme Court and say that I could not continue as counsel because seven different petitioners were giving me seven different instructions on the matter, and I withdrew as counsel, and the matter ended, I think, there. This is a reflection, as the Honorable Leader of the Opposition said, of the politics of the country, and in imagery, very vividly shows what kind of garbage politics of this country has also descended into. It's a shameful thing. It's shameful, and I'm not pointing fingers at anyone. I beg everyone's pardon if I sound patronizing and accusatory. That is not my intention. I'd like to see this as a self-criticism, particularly today's debate, not to slide into that garbage, if I might use that term with your permission, sir, again, but a constructive one, where all of us take responsibility for this great tragedy, for this shameful episode, and discuss In this highest forum in the country, recognize that we have descended to the lowest and see how we together can come out of this and find meaningful solutions. All the cities in the world have this problem. All developed countries have had to deal with this issue. It's not a new issue. It is not an unresolvable issue. There are many, many precedents around the world, and many experts. The problem is that there is also a lot of money in garbage. But if we cannot resolve this issue as a country together, then I'm afraid we will have no hope of any kind of development for ourselves. It's a sad event, and I join the Leader of the Opposition in extending our condolences to the families who have lost relatives, others who may have not yet found out what's happened to their relatives, and those who have lost property, and those who have had to be displaced as a result of this. I hope the government will act swiftly in meeting this, the needs of these people in a very generous manner, and ensure that they are given the means to restart lives again with dignity. But the issue itself is something, I suppose, through these days' debate, must see some light. We must, through today's proceedings, agree on the way forward in dealing with this crisis. And I don't want to propose any solutions. I want to end with that tone, hoping that we will have constructive debate today. Thank you.
Garu Patali Champika Ranavaka Mettuma.
Garu Kathanayaka Thumani. Garu Vipaksha Nayaka Thuma. Meetota Mulla Kasalakanda Kadaveti. Jeevitha 33ak Ahimivima Pilibandava Me Garu Parliamentuwata Gena Enalada Yojanawa Sambandhen. E Wagema Athigaru Janadhipathituma Visin. මේ කසල කළමනාකරණය අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් වෙච්ච මේ සංවාදමය අවස්ථාවේදී මේ පිළිබඳව යම් යම් කරුණු බොහෝ දෙනෙක් විසින් විවිධ ආකාරයෙන් අතනිරූපණය කරන නිසා මේ සම්බන්ධයෙන් තිබෙන විද්‍යාත්මක පසුබිමත් අතීතයත් අනාගතයත් පිළිබඳ අදහස් කීපයක් පළ කරන්න අදහස් කරනවා. පළමුව ඇයි මේ කසල කන්ද බිඳ වැටුනේ? මේ කසල කන්ද බිඳ වැටීම විද්‍යාත්මකව විග්‍රහ කරනකොට මේක ඉහළ ඉඳන් පහළට කන්ද කඩා වැටීමක් නෙවෙයි සිද්ධ වුනේ. මේ සිද්ධ වුනේ කන්දට යටින් තියෙන විශාල වගුරු ජල පද්ධතිය ඇති වෙච්ච අධික පීඩනය නිසා කන්දට යටින් ඒ වගේ මේ ජනාවාසයට යටින් ඒ විශාල පීඩනය පිපිරා යාමයි. අපි මෙය හඳුන්වන්නේ ඩීප් සීටඩ් කොලැප්ස් කියලා. සාමාන්‍ය බිඳ වැටීමක් නෙවෙයි, පත්ලෙන් ඇතිවෙච්ච ක්‍රියාවලියක් මෙතන සිදුවුන බවයි. ඇයි මේ සිදුවුනේ? මේ සිදුවෙන්න කරුණු කීපයක් බලපෑවා. එකක් තමයි කාලයක් වගුරු බිමක් පොතුවිල් කුඹුර නමින් හඳුන්වපු මේ ප්‍රදේශයට අඛණ්ඩව කැලි කසල ගෙනවිත් බැහැර කිරීම 1989 සිට කොළොන්නාව ප්‍රාදේශීය සභාව සහ යවට ප්‍රදේශයේ කැලි කසල මෙහි ගෙනවිත් දමලා තිබෙනවා 2008 දී මා පරිසර ඇමති ඉන්න ආකාරයේ කාලේ මෙහි අපි කසල කළමනාකරණ පද්ධතියක් ඉදි කළා ඒ ඉදි කරන ලද අවස්ථාවේ එහි කසල ටොන් 4 ලක්ෂයක් පමණ තිබුණා නමුත් ඉන් පස්සේ විශේෂයෙන්ම 2009 අධිකරණ තීන්දුවක් සහ මේ ඉඩම 2002 සිට අයත්ව තිබෙන නාගරික සංවර්ධන අධිකාරියට මාස 6ක් වැනි කෙටි කලකට මෙහි කසල දමලා විකල්ප ස්ථානයක් හොයාගන්න කියලා කොළඹ නගර සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක් කළා තිබුණා ඒ අනුව 2009 අප්‍රේල් මාසයේ සිට මේ ස්ථානයට කොළඹ නගර සභාවේ කැලි කසල ගෙනාවා කාලයක් ටොන් 600ක් පමණ අවසාන කාලයේදී ටොන් 800ක් පමණ ඊට අමතරව ඒ කිසිම දැනුම් දීමකින් විධිමත්භාවයකින් තොරව අවට ප්‍රදේශවල කැලි කසල කඩුවෙල බියගම වත්තල කෝට්ටේ ආදී ප්‍රදේශවල කැලි කසලත් මෙහි ගෙනල්ලා තිබෙනවා ඒ පිළිබඳව මේ කසල කන්දට කසල දැමීම තහනම් කළාට පස්සේ තමයි හැමදෙනාටම පෙනී ගියේ මේක මේ කොළඹ කුණු විතරක් නෙවෙයි අවට ප්‍රදේශවල කුණුත් කිසියම් ජාවා අලංකාර පිරිසක් මෙහි ගෙනත් දමලා තිබෙන බව ඒ අනුව ආසන්නෙන් 2009 සිට මේ දක්වා කසල ටොන් මිලියන 3ක් ලක්ෂ 30ක් පමණ මෙහි එක්රැස් වී තිබෙනවා නමුත් කාලය ගෑවෑමෙන් මේවා දිරාපත් වීම සහ අනිකුත් කාරණා නිසා අධේ ප්‍රමාණය පරිමාවක් ලෙස ගත්තොත් අඩු වෙන්න පුළුවන් නමුත් එහි බර සහ ඒ පැවැත්ම ඊට ආසන්න ප්‍රමාණය සහ අඛණ්ඩව එක දිගට මේ ස්ථානයේ අක්කර 21ක් පිරී යන තෙක් මීටර් 48.5ක් මේ කඩාවැටෙන මේට අවස්ථාවට පිට ඉහළම අවස්ථාව ඉහළම කන්දේ උස සමහර BBC වැනි ආයතන මීටර් 90ක් කියලා වාර්තා කළ තිබුණා මීටර් 48.5ක් දක්වා මෙය කිසිම වගකීමකින් තොරව මෙතන කසල පුරවා තිබෙනවා අඛණ්ඩවම කසල මෙතනට ගෙනවිත් තිබෙනවා ඒක තමයි පළවෙනි හේතුව දෙවැන්න මේ ස්ථානයේ කළමනාකරණයේ සම්පූර්ණ භාරව තිබුණේ කොළඹ නගර සභාවට කොළඹ නගර සභාවේ ඉංජිනේරු මහතුරු 70කට වැඩි පිරිසක් ඉන්නවා මේ සම්බන්ධ විශේෂඥ භාවයක් තිබෙනවා නමුත් මේ කසල කන්දක් කළමනාකරණය කිරීමට අවශ්‍ය කරන ප්‍රමිතිය හෝ ඒක කළමනාකරණය කිරීමට සිදු කළ යුතු අවම ජල විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක ක්‍රියාවලි එකක්වත් මේ ස්ථානයේ අනුගමනය කළා නැහැ මේ ස්ථානයේ එක තමයි තියෙන කනගාටුදායක කාරණය 2014 දී මේ ස්ථානයේ විශාල ප්‍රමාණයක් කඩා වැටුණා එක පැත්තකට ඒ අවස්ථාවේදී ඒ පැත්තේ හිටපු 158ක් පවුල් ඉවත් කිරීම පමණක් සිද්ධ වුණා නමුත් මෙවැනි කසල කන්දක් විද්‍යාත්මකව කළමනාකරණය කිරීමේ ප්‍රමිතීන් තියෙනවා ඒ එකක්වත් අනුගමනය කළා නැති බව කනගාටුවෙන් කියන්න ඕන ඒ වගේම මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය 2015 දී 2016 දී විවිධ අවස්ථාවල ලබා දුන් අනතුරු ඇඟවීම් වලට හරිහැටම ප්‍රතිචාර ලබා නොදීම කනගාටුට කාරණයක්. ඒ වගේම මෙවැනි කසල කඳු කීපයක් ලංකාවේ පවතිනවා. ගම්පහ ප්‍රදේශ ගම්පොළ ප්‍රදේශයේ ඒ වගේම කැලණියේ පෑලියගොඩ කර්දියානේ ගුහාගොඩ මේ කුරුණෑගල මේ හැම තැනකම මෙවැනි දේ පවතිනවා. මේවයින් ඇතැම් දේවල් විශේෂයෙන්ම මහනුවර පවතින කසල කඳු දෙක මෙවැනි නාය යෑමකට දැන් ඉතාම ආසන්නෙන් හා නාය යෑමින් පවතින. එයින් පොල්ගොල්ල ජලාශයට සහ මහවැලි ගඟට විශාල හානියක් වීමට නියමිතයි. එනිසා විධිමත්ව මේ කසල කඳු කළමනාකරණය කිරීමට ප්‍රමිතිකරණයකින් යුතුව කටයුතු කිරීම අදාළ ප්‍රාදේශීය සභා නගර සභාවල වගකීමක් වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඒ ප්‍රමිතිකරණ නියෝග පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මගින් මේ මසදී නිකුත් කළා ඒ කටයුතු කරනවා ඇති. ඒක තමයි දෙවැනි හේතුව. තුන්වැනි හේතුව මේ පරිසර පද්ධතිය ඇතිවෙච්ච විශාල අස්ථාවර භාවය. ඒක ප්‍රධාන වශයෙන්ම 2014 ඇතිවෙච්ච ඒ කඩාවැටීමත් විශේෂයෙන්ම 2015 මැයි 16 වෙනිදා ඇතිවෙච්ච ගංවතුරත් ඒ ගංවතුර නිසා මේ කසල කන්දට යට තිබිච්ච ප්‍රදේශයේ ඇතිවෙච්ච විශාල තෙත් ගති සහ ගොහුරු ගතියත් ඒ ගංවතුර බැස යා ගැනීම සඳහා ඒ අවස්ථාවේදී අනුගමනය කරපු උපක්‍රම සහ කලින් අනුගමනය කරපු කාණු කැපීම් වැනි අවිද්‍යාත්මක ක්‍රියාවලිත් තදින් තුඩු දුන්නා යටින් මේ කසල කන්ද කඩා බිඳගෙන් ඉදිරියට ඒමට. ඉතින් මා හිතන්නේ මේ පාරිසරික පද්ධතිවලදී විශේෂයෙන්ම වගුරු බිම් වලට කසල දැමීම කාරණා දෙකක් නිසා සිද්ධ කරනවා. එකක් මේවා ඉතාම පහසුයි ගෙනihin කසල ගෙනihin දාන්න. මොකද ඒවායේ හුඟක් වෙලාවට මිනිස්සු පදිංචි වෙලා නැහැ. දෙවැන්න සමහරුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවයන් තියෙනවා. තමන්ගේ වගුරු බිම් කසල දමලා ගොඩ කරලා ඒවා වටිනා බිම් කඩවල් බවට පරිවර්තනය කරන්න. සා මින් ඉදිරියට මේ කසල ගෙන යාමේදී මේ පාරිසරික වශයෙන් අස්ථාවර ස්ථානවල මේ කසල ගෙන යාම පිළිබඳව දැඩි නීති රීති රටට දැන් අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම මේ ගැන අපි කියනවා නම් අද මේ කසල කන්ද ඉදිරි මාස 6 7 ඇතුළත පුනරුත්ථාපනය කිරීමට අපේ අමාත්‍යංශය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාත් ක්‍රියා කරනවා. මොකද මේ ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියට නිසා ඒ සඳහා විද්‍යාත්මක පිරිසක් අපට සහයෝගය ලබා දෙනවා. මේට සම්බන්ධ සියලුම විද්‍යාත්මක ආයතන එකට සම්බන්ධ කරලා තියෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යංශය සඳහා කටයුතු සම්පාදනය කරනවා. ඒ බලාපොරොත්තු වෙන ඉදිරි මාස 5 ඇතුළත නැවති මෙවැනි කඩාවැටීමක් නායාමක් නොවන ආකාරයට විශේෂයෙන් වැසි කාලයේ එළඹෙන නිසා මේක විධිමත්ව ස්ථාවර කරන්න. ඒ සඳහා අපට ජපන් පැමිණිච්ච උපදේශකවරුන්ගේ විද්‍යාත්මක උපදේශනත් ලැබුණා. ඒක ස්ථාවර කිරීමට අපි කටයුතු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේ මේ වටා සිටපු පිරිස්වලට දැනට පවුල් 98කට නිවාස ලබා දීලා තියෙනවා. ඉතිරි පිරිස්වලටත් අනතුරුදායක ප්‍රදේශයේ නම් කරලා තිබෙන නිසා ඉතුරු පිරිස්වලටත් නිවාස ලබා දීමට කටයුතු කරනවා ඇති. ඒ වගේම මේ හරය මොකද්ද? මේ හරය තමයි මේ කසල ගොඩ ගැහෙනවා නාගරීකරණයේ ප්‍රතිඵලයක් හැටියට, වැඩි වැඩියෙන් ජනතාවගේ පරිභෝජනයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් හැටියට, මේ සම්බන්ධයෙන් වෙච්ච නිශ්චිත ප්‍රතිපත්ති ඇතැම් විට අඳුන්වා දුන්නත් මේ පාර්ලිමේන්තුව ඒවා ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල ගැටලු අද අප හමුවේ පැන නැගිලා තියෙනවා. ඒක තමයි මේ රට පුරාම අද මේ වියවුල් නාගරීකරණයේ ප්‍රතිඵලයක් හැටියට මේ කසල කළමනාකරණයේ ප්‍රශ්නයක් හැටියට මතුවලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතු කීපයක් අපිට පේනවා. අතීතයේ දිහා බැලුවම පළවෙනි එක නීතිමය වශයෙන් තිබෙන ගැටලු. කසලවල අයිතිය කාගේද? නීතිය අනුව කතා කරනවා නම් පළාත් පාලන ආයතනවලට තමයි කසල කළමනාකරණයේ බලය තිබෙන්නේ. නගර සභාවට, ප්‍රාදේශීය සභාවට, මහනගර සභාවට. නමුත් කොළඹ මහනගර සභාව, මහනුවර මහනගර සභාව, ගාල්ල වැනි ස්ථාන ගත්තට පස්සේ ඒවායේ නිර්මාණය වෙන කසල ඒ නාගරිකයින්ගේ කසල පමණක් නෙවෙයි. කොළඹ නගරයේ ජීවත් වෙන්නේ 650,000යි. දිනකට දසලක්ෂයක් කොළඹ නගරයට එනවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ ජීවත් වෙන අඩු ආදායම්ලාභීන් විසින් ජනනය කරන කසල ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක්. විශාල වශයෙන් වැඩි ආදායම් සහිත රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, හෝටල්, කර්මාන්ත ශාලා, වරාය නැද සෑම රෝහල් ආදී සෑම තැනකින්ම අතිවිශාල කසල ප්‍රමාණයක් ජනනය වෙනවා. මේවා මේ රටේම කසල. කොළඹ මහ රෝහලේ ඉන්නේ මේ කොළඹ නගරයේ ජීවත් වෙන පිරිස පමණක් නෙවෙයි. කොළඹ හෝටල්වල, වරායේ, අනිකුත් ස්ථානවල වැඩ කටයුතු කරන්නේ කොළඹ නගරයේ ජීවත් වෙන පිරිස පමණක් නෙවෙයි. එනිසා කොළඹ නගරයේ කසල රටේම ප්‍රධාන කසල ක්‍රියාකාරීත්වයට, ජනන ක්‍රියාකාරීත්වයට හසු වෙලා තියෙනවා. එනිසා නීතිමය වශයෙන් කොළඹ නගර සභාවට මේකේ බලය තිබුණත් කොළඹ නගර සභාව පෙන්නලා තියෙනවා උන්ට හැකියාවක් නැහැ කියලා ඒක කළමනාකරණය කරන්න. ඊට පස්සේ පළාත් සභා, ඇතැම් පළාත් සභා, බස්නාහිර පළාත් සභාවත් ඇතුළු කසල කළමනාකරණය පිළිබඳ යම් යම් රීති සම්මත කළා කසල කළමනාකරණ අධිකාරීන් පිහිටවලා තියෙනවා. ඒ වගේම මීට අදාළ තවත් ආයතන පරිසර අමාත්‍යාංශයේ පිළිසරු ව්‍යාපාරයක් අපි 2008 දී ආරම්භ කළා. ඉතා සාර්ථකව අපි ඒක ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම අපිට පුළුවන් වුණා ආයතන 44 කලුතෙන් ආරම්භ කරන්න, ආයතන 29කට අවස්ථා ඇති කරන්න, තවත් 13කට ආදව් ප්‍රකාර කළා. 86ක් 2009 අගභාගයේ වෙනකොට කසල කළමනාකරණ පද්ධතිය ඇති කරන්න පුළුවන් වුණා. ඒ අමාත්‍යාංශයත් ඒකට මැදිහත් වෙලා තියෙනවා. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයත් විවිධ අවස්ථාවල විවිධ යෝජනා ක්‍රම හරහා මේකට මැදිහත් වෙලා තිනවා. අදටත් මැදිහත් වෙනවා. නමුත් අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා සාමාන්‍ය ආයතන නෙවෙයි, කොළඹ මහනගර සභාව, මහනුවර මහනගර සභාව, කෝට්ටේ, දෙහිවල, ගල්කිස්ස, මොරටුව, ගාල්ල, මාතර, කුරුණෑගල වැනි ආයතනවලට මධ්‍යගත කසල කළමනාකරණ අධිකාරියක් සෑම ආකාරයකම නීති රීති ක්‍රියාත්මක කරග ඇති බලගතු ආයතනයක් දැන් රටට අවශ්‍ය වෙලා තියෙනවා මේ කසල කළමනාකරණය කටයුතු කරගෙන යාමේදී. නැත්නම් මේවට අවසර ගන්න ගියාම, වෙනත් කටයුතු ගියාම ප්‍රාදේශීය සභා, පළාත් සභා, රාජ්‍ය ආයතන, අමාත්‍යාංශවල ගැටීම් නිසා මේ කසල කළමනාකරණයේ ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ නිසා ශක්තිමත් ආයතනයක් මේ නව නීති රීති පද්ධතියත් එක්ක ඇති කර ගැනීමේ අවශ්‍යතාවය අපට පේනවා. දෙවනුව මූලමය ගැටලු අපේ ගරු සුමන්දිරන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා. ඇයි මේ කසලවලින් බලශක්තිය නිපදවන්න බැරි කියලා? මේ රටේ විවිධ අවස්ථාවල විවිධ සමාගම්වලට අවස්ථා ගණනාවක් ලබා දීලා තියෙනවා කසලවලින් විදුලිය නිපදවන්න. එහෙම නැත්නම් කසල ප්‍රතිචක්‍රීකරණයට විවිධ අවස්ථාවල අවස්ථාවල් ලබා දීලා තියෙනවා. ඇයි ඒවා සාර්ථක වෙලා තියෙන්නේ? ඒවා සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව මේ කසල කළමනාකරණය, අපේ රටේ තියෙන මේ තෙත සහිත කසල ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රමිතියකට යුතුව පරිවර්තනය කිරීමට අධික මුදලක් වැය වීම. සෑම කසල ටොන් එකකටම මේ ආකාරයට විධිමත් පුනර්චක්‍රීකරණයක් කරනවා නම් ගරු කථානායකතුමනි, රුපියල් 7000 සිට 10000 දක්වා මුදලක් අවශ්‍යයි මේ කටයුත්ත කරන්න. සෑම කසල කිලෝකටම රුපියල් 7 ඉඳන් 10ක මුදලක් අවශ්‍යයි මේ කටයුත්ත කරන්න. කවුද මේක ගෙවන්නේ? ගෙවන්න කෙනෙක් නැහැ. ඒකත් ඉතාම ප්‍රබල ප්‍රශ්නයක් හැටියට අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා හුඟක් පෞද්ගලික ආයතනවලට මේක ලබා දුන්නට ඒ පෞද්ගලික ආයතනවලට ඒක කරන්න හැකියාවක් ලැබිලා නැහැ. අපි අද ස්තුතිවන්ත වෙනවා විදුලි බල අමාත්‍යාංශයට. ඉතාම හොඳ අයක්‍රමයක් ලබා දීලා තියෙනවා කසලවලින් විදුලිය නිපදවන්නට රුපියල් 36,720ක්. ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. ආකර්ෂණීය මුදලක් මේ කටයුත්ත කරන්න. ඒ වගේම මේ හුඟක් දෙනෙක් අපි මේ කසල කන්ද කරන්නා හෝ අපිට ඉඩ දුන්නේ නැහැ ආදී වශයෙන් ප්‍රකාශ නිකුත් කරමින් නොඑක් ආකාරයේ මඩ ප්‍රචාර කරමින් ඉන්නවා. අපි කියන්න ඕනි 2015 මේ රජයේ පැමිණියාට පස්සේ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දුන්න වරමක් මුළු ලෝකෙම කසල සඳහා අයදුම්පත් කැඳවන්න කරදියානට, ඒ වගේම ගම්පහට, ඒ වගේම මේ මීතොට මුල්ල ආසන්නේ. මීතොට මුල්ලට ඒ වෙන විටත් එක් ආයතනයක් තෝරාගෙන තිබුණා 2012 සිට. ඒ නිසා අපි අනික් ආයතනවලට කැඳවීමක් කළා. ඒ අනුව අපි කරදියාන කසලංගණයේ සඳහා 103 දෙනෙකුත්, ගම්පහ ප්‍රදේශයේ කසල සඳහා 91 දෙනෙකුත් ලෙස 194ක් සමාගම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අමාත්‍යාංශ පහක ලේකම්වරුන්ගෙන් සමන්විත වූ ටෙන්ඩර් මණ්ඩලයක් මගින්, ඒ වගේම තාක්ෂණික ඇගයීම් මණ්ඩලයක් මගින් මේක තෝරලා අද මේ ආයතනවලට ඒවා ලබා දීලා තියෙනවා. ඒ ආයතනවලට අපි අද තීරණය කළා තියෙනවා පාරිසරික බලපත්‍රය ලැබිලා මසක් ඇතුළත ඒ වැඩ කටයුතු ආරම්භ කළේ නැත්නම් ඒ ඇත්තොත් මේ කසල කළමනාකරණයේ ක්‍රියාවලිය තවත් අයට මේ බලපත්‍ර විකිණීමේ ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරනවා නම් ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කළා රජයේ මැදිහත් වෙලා මේ කටයුත්ත කරන්න රජය දැන් තීරණය කළා තියෙනවා. ඒ වගේම අපේ වගේ රටකට ඉතාමත්ම ලාභදායි ගැළපෙන ක්‍රියාවලිය තමයි විද්‍යාත්මක කසල රඳවණේ. අපි දන්නා ඔබතුමා එදා 1997 දී ගරු කථානායකතුමනි කසල රඳවණයක් හදන්න ගියා මීපේ ලෝක බැංකුව ආධාරයෙන්. විශාල විරෝධයක් ඒකට එල්ල වුණා. ඒක ඔබතුමාට පළාත් සභා මැතිවරණයේදී මහා ඇමති ධූරය සඳහා තරඟ කරද්දී මේ කසල අංගණයට විරුද්ධ අයට ඡන්ද දෙන්න කියන අදහස ආවා. එදා ඔබතුමා මේ පළාත් සභාව පෙරදුනේ ඡන්ද 9000කින්. එදා කොළඹ කුණු අපට එපා කියලා ගෙනිච්ච ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් හැටියට තමයි බ්ලූ මැන්ඩෝල් වල යෝධ කුසුකන්දක් ගොඩ නැගුණේ. ඊට පස්සෙත් නොයෙක් උත්සාහ දරුවා මේ කසල අංගණයක් ඉදිකරන්න, විද්‍යාත්මක කසල අංගණ ඉදිකරන්න. පානදුරේ මාළමුල්ලේ, ඒ වගේම මහර ගල්වලක, කඩුවෙල, ඒ වගේම අරුවක්කාරුවේ අවස්ථාවේ අරුවක්කාරුවල කරන්න බැරුණා යුද්ධමය තත්ත්වේ නිසා. නොයෙක් උත්සාහයන් දරුවා. ඒ හැම උත්සාහයක්ම මේ සමාජ විරෝධතා නිසා නැති වුණා. දැන් ඒ සඳහා අපි අලුත් උත්සාහයක් දරමින් ඉන්නවා. විද්‍යාත්මක කසල රඳවණයක් කරන්න ඒක තමයි එකම විසඳුම. ඒ සඳහා ටොන් එකකට රුපියල් 3000ක් පමණ වැය වෙන්නේ. අපි ඉල්ලා හිටනවා සියලුම අයගෙන් කරුණා කළා මේ විද්‍යාත්මක කසල රඳවණයට විරුද්ධ වෙන්න එපා. මීතොට මුල් ඇතුළුවේ ප්‍රදේශවල නාගරික ප්‍රදේශ විනාශ කර කර මේ කසල කඳු ගොඩ ගැහිම වැළැක්වීමට විද්‍යාත්මක කසල රඳවණයක් අද එකක් නෙවෙයි කීපයක් රටට අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා අනිවාර්යයෙන්ම නිර්භීත පියවර ගැනීමට සිද්ධ වෙනවා. අපිට මතකයි එදා මම පරිසර අමාත්‍යාංශයේ ඉන්න කාලේ දොම්පේ ප්‍රදේශයේ කිරිඳිවැල මේක ඉදිකරන්න ගියාම විශාල විරෝධතාවයක් ආවා. පාරවල් වල වාඩි වුණා, උපවාස කළා, නිලධාරීන්ට පහර දුන්නා. අපේ පක්ෂයේ අපේක්ෂකින්ට ඡන්දෙ දෙන්න එපා කිව්වා ඒ පළාත් සභා මැතිවරණයේ 2009. නොඑක් දේවල් සිද්ධ වුණා. නමුත් අද මේ රටේ තියෙන එකම විද්‍යාත්මක කසල රඳවණේ ඒ කසල රඳවණේ විතරයි කිරිඳිවැල. දැන් එදා ඒක හදන්න එපා කියලා පෙළපාලි ගිය අය දැන් අපේ මේ හොඳ කසල රඳවණේට පිටේ වගේ එන්න එපා කියලා පෙළපාලියන. ඒක තමයි මේ රටේ ඛේදවාචකය. ඒක නිසා මේ සියලු පක්ෂ නියෝජනනේ මේ පාර්ලිමේන්තුවේ මේ කොළඹ කුණු අපට එපා කියන මේ කසඩ දේශපාලනයෙන් ඈත් වෙලා අපි සියලු දෙනාම විධිමත් විද්‍යාත්මක විසඳුමකට එකඟ වෙලා මේ මුළු රටේම ස්ථාන ගණනාවක විධිමත් කසල රඳවන ඇති කිරීමට දැන් යුගය අවස්ථාව එළඹිලා තිබෙන බව ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් අපේ සමාජයට අපේ පුජ්‍යලයින්ට විශාල වගකීමක් තියෙනවා. අපි පුජ්‍යලයෝ හැටියට අපි හැමෝම අපේ නිවෙස්වල කසල නිර්මාණය කරනවා. ඒ කසල ප්‍රමාණය අපට විධිමත් ක්‍රමවේදයක් මගින් අඩු කරගන්න පුළුවන්. ඒ කසල ප්‍රමාණය අපිට විධිමත් ක්‍රමවේදයක් මගින් පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ කසල වලින් ඇතැම් දේ අපිට නැවත භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රතිපත්ති අපි අපේ නිවෙස්වලම අනුගමනය කරනවා නම් අපේ මේ කසල පැමිණීම ඉතාමත්ම අඩු වෙනවා. විශේෂයෙන්ම කසල වර්ගීකරණය කළා ඒ වර්ගීකරණය කළ අපේ නිවෙස්වල වගකීම අපි ඉටු කරනවා නම් මේ ප්‍රශ්නයෙන් අතිවිශාල ප්‍රමාණයක් විසඳෙනවා. මම දන්නවා ඒ ආකාරයට ක්‍රියා කරපු වැදගත් ආකාරයට ක්‍රියා කරපු පළාත් පාලන ආයතන ගණනාවක් තියෙනවා ආදර්ශමත්ව. බලංගොඩ නගර සභාව, වැලිගම නගර සභාව, ඒ වගේ අපිට ආයතන ගණනාවක් සිහි වෙනවා. ආයතන දැන් අද වෙනකොට 150ක් පමණ මේක ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය සභා 330න්. ඒවා සාර්ථකව ක්‍රියා කරපු සෑම තැනකම පෙනී ගිය දේ තමයි මේ කසල වර්ගීකරණය කළා විධිමත් විදිහට කරනවා නම් 130කින් පමණ කසල පාරට එන එක අඩු වෙන විදිහ. මේ මෑතදී ආපු ජපන් විද්වත් පිරිස ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට පෙන්වලා දුන්නා මේ කසල වර්ගීකරණය නිසා ජපානයේ 1960 ජනනය වෙච්ච කසල වලට වඩා අද පාරට වැටෙන කසල ප්‍රමාණය 6න් 1කට අඩු වෙලා තියෙනවා. එදා 6ක් කසල තිබුණා නම් 1ක් බවට අඩු වෙලා තියෙනවා විධිමත් නීති ක්‍රියාදාමයක් මගින්. ඒ නිසා අපේ සමාජ වගකීම, පුජ්‍යලික වගකීම තමන්ගේ නිවෙස්වලම, රාජ්‍ය ආයතනවලම, පුජ්‍යලික ආයතනවලම මේ කටයුත්ත කිරීම. එතනදී ගරු කතානායකතුමනි, සමහර ආයතන විශේෂයෙන්ම රජයේ රෝහල් සහ ඉලෙක්ට්‍රොනික කැලි කසල පිළිබඳව අපේ අවධානය තරයේ යොමු වෙන්න ඕනි. අපි ඉතා කනගාටුවෙන් කියන්න ඕනේ මේ බේරේ වැව කුණු ගඳ ගහනවා කියලා සමහර අවස්ථාවල චෝදනා එල්ල වෙනවා. බේරේ වැවට අද තියෙන ලොකුම ප්‍රශ්නය කොළඹ මහ රෝහල. ඒ වගේම මහනුවර කැලි කසලයේ අපේ වැවේ සිට මහවැලි ගඟට ගෙනියන මැදෑල, මේ මැදෑලට තමයි මහනුවර මහ රෝහලේ කැලි කසල නිකුත් වෙන්නේ. ඒක සාහසික අපරාධයක්. මේ රෝහල්වල තිබෙන ඒ සායනික අපද්‍රව්‍ය විධිමත් විද්‍යාත්මක ක්‍රමයකට ඒ රෝහල් විසින්ම කළ යුතුයි. ඒක කිසිසේත්ම බැහැරට ගෙනියන්න ඉඩ දෙන්න බෑ. ඒ වගේම අද වෙනකොට විශාල වශයෙන් ජනනය වෙනවා ඉලෙක්ට්‍රොනික කැලි කසල. අපි එදා පිළිසරු ව්‍යාපාරයටදී 2008දී ඉලෙක්ට්‍රොනික කැලි කසල එකතු කරන්න ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන්න යොමු කළා. දැන් මේක එදාට වඩා ප්‍රබල ප්‍රශ්නයක් වෙනවා, අනාගතයේ තවත් ප්‍රබල ප්‍රශ්නයක් වෙනවා. මොකද අනාගතයේ කියන්නේ තනිකරම ඉලෙක්ට්‍රොනික යුගයක්. එහිදී විශේෂයෙන්ම බැරලෝහ, නිකල් කැඩ්මියම් වැනි බැරලෝහ මගින් තමයි උෂ්ණත්ව පාලනය කරන්න මේ අපේ ජංගම දුරකථන ආදී සෑම දෙයකම. ඉතින් මේවා සාමාන්‍ය පරිසරයට නිකුත් වුණොත් අනිවාර්යයෙන්ම අපේ වකුගඩුව ඇතුළු ඒ රෝගාබාධ වලට භයානක ආකාරයට බලපාන ඉඩ තියෙනවා, දැනුත් බලපාමින් තියෙනවා. එම නිසා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සාමාන්‍ය කසලකොටට නොගිහින් ඒක වෙනම ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් බව කියන්න ඕනේ. ඒ අනුව සායනික අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිසිසේත්ම නගර සභාවල කසලවලට එකතු වෙන්න දෙන්න බෑ. ඒවා වෙනම පරිවර්තනය කිරීමට අපි සියලු දෙනාගේම කැපවීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ කසලවලින් විදුලිය නිපදෙව්වත් වෙන මොනවා කරා අපි මතක තබා ගත යුතුයි, අවසාන කසල බැහැර කිරීමේ ස්ථානයක් අවශ්‍යයි. මොන විදුලිය නිපදෙව්වත් 20%ක් අවසානයේ ඉතුරු වෙනවා. ඒ නිසා ඒ 20 තැන්පත් කිරීමට අපි විධිමත් ස්ථානයක් සකස් කිරීම කළ යුතුයි. පානදුරේ මාළ මුල්ලේ මේක කරන්න ගියා. ඒ වගේම අවිස්සාවේල්ලේ අවස්ථා දෙකකදී මේකට ඉඩකඩ ලබා දුන්නේ නැහැ. ඒ වගේම නොයෙක් තව ප්‍රදේශවල කිරීමට ඉඩකඩ ලබා දුන්නේ නැහැ. නමුත් යුද්ධයෙන් පස්සේ ත්‍රස්තවාදයේ පරාජය කිරීමෙන් පස්සේ එදා ඉඳන් අදහස් කරගෙන තිබිච්ච තැනක් තමයි මේ සිමෙන්ති සංස්ථාව සතු හිරිගල් කඩීමට භාවිතා කරපු වලවල් පුත්තලමේ අරුවක්කාළු ප්‍රදේශයේ. මේ සම්බන්ධයෙන් 2014 අගෝස්තු මාසේ කැබිනට් අනුමැතියක් ලබාගෙන වෙනම විද්‍යාත්මක වශයෙන් වෙච්ච අධ්‍යයනයක් කළා, පාරිසරික අධ්‍යයනයක් කළා. ඒ සඳහා තෝරාගත්ත ස්ථානය අර ගඟේවාඩිය ප්‍රදේශයේ 1960 ගණන් වල හිරිගල් කඩපු ස්ථානයක්. නමුත් වනජීවී දෙපාර්තමේන්තුව දෙදස් දාසේ ජනවාරි මාස 15වෙනිදා දැනුම් දුන්නා ඒ ස්ථානයේ විල්පත්තුවේ ප්‍රේෂණ කලාපයේ තියෙන්නේ එතෙන්ට කසගසල බහලා කරන්න විද්‍යාත්මක ක්‍රමයකට හෝ ඉඩ දෙන්න බෑයි කියලා. ඒ අනුව ඒ ව්‍යාපෘතියේ ඒ ස්ථානය අපේ පරිසරික හේතු මත අපට අහිමි වුණා. නමුත් අපි ඒක අධෛර්ය වෙලා නැහැ. අපි වෙනත් ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් පරිසර අධ්‍යයනය කරගෙන යනවා. ඉංජිනේරුමය අධ්‍යයනය කරගෙන යනවා. ඉදිරි මාස දෙකේදී ඒක සාර්ථක වුණොත් අපට එහි වැඩ කටයුතු ආරම්භ කරන්න රජයේ කැපවීමෙන් සිටින බව අපි ප්‍රකාශ කරන්න ඕනේ. සෑම වසරකම ටොන් 13 ලක්ෂයක් හිරිගල් කඩනවා. කොළඹ ඇතුළු මේ ප්‍රදේශයේම අවුරුද්දකට නිර්මාණය වෙන්නේ ටොන් 4 ලක්ෂයකට ආසන්න කසල ප්‍රමාණයක්. ඒ අනුව ඉතාම පහසුවෙන් ඒ හිරිගල් කඩන සෑම වලක්ම නැවත පිරවිය යුතුයි. විද්‍යාත්මක ක්‍රමවේදයකට එහි තිබෙන ඒ අපජලය ඉවත් කරන්න වැඩපිළිවෙලක් හදලා ඒ තුල ගැබ්බෙන මීතේන් කාබන් මොනොක්සයිඩ් වැනි වායුව ඉවත් කරන්න වැඩපිළිවෙලක් හදලා විද්‍යාත්මක කසල රඳවණයක් අද දොම්පේ ප්‍රදේශයේ තියෙනා වගේ කසල රඳවණයක් ඊට වඩා මහ පරිමාණ කසල රඳවණයක් අපට එහි රැඳවිය හැකියි. ඒ ගොඩනැගීම සඳහා ඒ පරණ ස්ථානයේ පසුගිය රජයේ විසින් යෝජනා කරලා කටයුතු කරපු ඒ පරණ ස්ථානය ඒ පාරිසරික ඇගයීමෙන් අපට අහිමි වුණත් අලුත් ස්ථානයක ඒ කටයුත්ත කරගෙන යන්න රජයේ ක්‍රියා කරන බව ප්‍රකාශ කරන්න ඕන. ඒ අනුව අපි පියවර ගණනාවක් ඉදිරි කාලයේදී ළඟා කරගත යුතුයි. පළමුව සෑම නිවසකම කලිකසල කළමනාකරණයට සෑම කෙනෙක්ගේම පෞද්ගලික දායකත්වය එවැගේම සමාජ දායකත්වය ප්‍රාදේශීය සභා නගර සභා තමන්ගේ කැලිකල කසල මධ්‍යස්ථාන වගකීමෙන් යුතුව මේ මීතොට මුල්ලේ කලාව වගේ වගකීම් විරහිතව නෙවෙයි වගකීමෙන් යුතුව ප්‍රමිතියකින් යුතුව නඩත්තු කිරීම ඒ වගේම අනාගතය සඳහා රට පුරාම අත්‍යවශ්‍ය ස්ථානවල විද්‍යාත්මක කසල රැඳවුම් කරණයන් විද්‍යාත්මක කසල බැහැලුම් කරන ස්ථාන නිර්මාණය කිරීම ඒ වගේම අපේ වරාය නගරය ඒ වගේම ගොඩනැගෙන අලුත් තාක්ෂණ නගරය වැනි ඉහළ ගණයේ ස්ථාන සඳහා කසලින් විදුලිය නිපදවන ඉහළ ගණයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ඉදිකිරීමට අපි ක්‍රියා කරන බව ප්‍රකාශ කරමින් මේ ඛේදවාචකයෙන් මියගිය පිරිස්වලට සිදු කරන ලොකුම ගෞරවය මේ රටේ කැලිකසල ප්‍රශ්නේ විසඳීම සඳහා අනාගතයේ ගොඩනගෙන කැලිකසල ප්‍රශ්නේ විසඳීම සඳහා ශක්තිමත් නිර්භීත ඉදිරි පියවර තැබීමයි ඒ සඳහා මේ අද මේ පාර්ලිමේන්තුව සම්මත කළ ඒ යෝජනාව පදනම් කරගෙන අපි කටයුතු කළ යුතුයි. මේක කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණ මර්ධනය කරන්න එව නැත්තම් ඒ ආකාරයට එන ජනතාවගේ විරෝධතා මර්ධනය කරන්න නෙවෙයි සමස්ත ජනතාවගේ සුවසෙත සඳහා අවශ්‍ය කරන විද්‍යාත්මක ඉදිරි පියවර තබා ගැනීමට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය නීති ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරගන්න අපි සියලු දෙනාගේම එකඟතාවය ඇති කරගත යුතුයි. එය තමයි මේ මියගිය පිරිස්වලට කරන ලොකුම ගෞරවය කියන එක ප්‍රකාශ කරමින් අතීතයෙන් පාඩම් අරගෙන අනාගතයේ ගොඩනගාගමු කියන යෝජනාව ඔබ වෙත කරමින් මම නිහඬ වෙනවා.